Onda siyelu denen sadu kalyan tena. Samanta chakvalesu atra gacchantu devata saddhamman muni rajas sunantu sagmukkadam dhamma savana kalu ayam vadanta dhamma savana kalu ayam vadanta dhamma savana kalu ayam vadanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa Chattare mani gahapati sukhani adhigamaniyani Gihena kama bhogina kalena kalang samayena samayang upadaya Katamani chattare atti sukhang bhoga sukhang anana sukhang anavajja sukhanti වාසනාවන්ත සදාබර ගුණගරුක පිංගුතුනි මේ පිංවත් පිරිස මේ සඳෑ භාගයේ විහාරස්ථානයේට ඒකරාශි වෙලා ඊටාම වැදගත් වටිනා පිංකමකට සම්බන්ධ වන මොහොත මෙම විහාරස්ථානයේ තුල මේ වස්තු මාසයේ තුල සිද්ධ කරනු ලබන ඒ කටින පිංකම මූලික කරගෙන සිදු කරනු ලබන ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනාව පැවැත්වීමටයි සූදානම් වන්නේ මෙම ධර්මදේශනාවේ මූලික දායකත්වයෙන් කටයුතු කරන සුමිත් මහත්මයාත් ඒ වගේම සන්ධ්‍යා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසත් ඒ වගේම ඒ පින්වතුන්ට හිතයිසි විහාරස්ථානයට හිතයිසි මේ දායක පින්වත් සියලු දෙනා මේ පින්කමට ඊටාම වුවමනාවෙන් සම්බන්ධ වෙලා මේ පින්කම සිද්ධ කර ගැනීමටයි බලාපොරොත්තු වන් සුමිත් මහත්මයාත් සන්ධ්‍යා මහත්මයාත් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස මෙම ධර්මදේශනාව පැවැත්වීමේ අරමුණු අතර මිය පරලොව ගිය දෙමව්පියන් ඇතුළු මිය ගිය සියලු දෙනාට පරලොවෙන් පින් අනුමෝදන් කරවීමටත් ඒ වගේම ජීවත්ව සිටින මෑණියන් ප්‍රමුඛ පවුල් ඒ පවුල් වල සියලු දෙනාට ආශිර්වාද කිරීම පිණිසත් කියන පරමාර්ථ පෙරදරි කරගෙන මේ පින්කම සිදු කරනු ලබනවා. ඒ අරමුණු අතර MDW ජයවර්ධන පියතුමා ඒ වගේම චන්ද්‍රා ජයවර්ධන මහත්මිය ඒ සන්ධ්‍යා නෝන මහත්මියගේ දෙමව්පියන් ඒ අය මිය පරලොව ගිහින් ඉන්නවා. ඒ අයට පරලොවෙන් පින් අනුමෝදන් කරවීමටත් එවැගේම චිත්‍රා ලියනගේ මහත්මිය නිමල් ජයවර්ධන මහත්මයා එවැගේම උදේ ජයවර්ධන කියන පින්වත් පිරිසට පරලොවෙන් පින් අනුමෝදන් කරන්නත් දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරවීමත් කියන චේතනාවන් මූලික කරගෙන තිබෙනවා. ඒ වගේම සුමිත් මහත්මයාගේ දයාබර මෑණියන් ඊවා ජයසූරිය මැතිණිය අවුරුදු 89ක් පමණ ආයුෂ ප්‍රමාණයක් භුක්ති විඳින තා වාසනාවන්ත මෑණි කෙනෙක්. තේ මෑණියන්ට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා මේ පින්කම සිද්ධ කරනු ලබනු. එවැගේම බර්ටි ජයසූරිය, එවැගේම සුවද ජයසූරිය ඇතුළු ඒ පින්වත් පිරිසටත්, සුමිත් මහත්මයාටත්, සන්ධ්‍යා නෝනා මහත්මියටත්, මේ පින්කමට සම්බන්ධ වන ලොකු කුඩා සියලු දෙනාටත් තුරුණුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ දේව රැකවරණය ප්‍රාර්ථනා කරගෙන මේ පින්කම සිද්ධ කරනු ලබනවා. එම බලාපොරොත්තු අරමුණු සියල්ලක්ම සරුවප්පකාරයේම සාර්ථක භාවයට පත්වේවා. මියගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ අය සුඛී සුවපත් භාවයට පත්වේවා. ජීවත් වන ඔබ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා. අවසන අපි සියලු දෙනා බලාපොරොත්තු වන අති උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිස මේ සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. එම උදාර වූ චේතනාව හදවතේ තැන්පත් කරගෙන අද මේ සිද්ධ කරනු ලබන ධර්ම දේශනාව සිදු කිරීමටයි බලාපොරොත්තු වන්. චත්තාරිමානි ගහපතේ සුඛානි අධිගමනීයානි කියලා මේ පින්වත් පිරිසට මේ ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා මම මාතෘකාවක් මූලික කරගන්නට යෙදුණා. මෙම සූත්‍ර දේශනාව අඩංගු වෙන්නේ අනන සූත්‍රේ. අනන සූත්‍රයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයිති වන සූත්‍රයක්. මෙම සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමට මූලික වූ නිධාන කතාවක් තිබෙනවා. අපි දන්නවා පිරිත් දේශනාවන් ශ්‍රවණය කරනකොට මේ පින්වත් පිරිස හොඳට මතකයි, ඒවං මේසුතං ඒකං සමයන් භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ කියලා කියනවා. මේ කියන්නේ අනේපිඩු සිටුතුමා විසින් පූජා කරන්නට යෙදුණු සවත් නුවර ජේතවනාරාමේදී දේශනා කරන ලද සූත්‍රයක් කියනවා. එතකොට මේ අනන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ මෙන්න මේ ජේතවනාරාමේ. එතකොට මේ ජේතවනාරාමය සාදවලා පූජා කළේ අනේපිඩු සිටුතුමා. එතකොට මේ අනේපිඩු සිටුතුමා බුදුහාරුත් එක්ක බොහොම කුළුපගයි, බොහොම හිතවත්. බුදුහාරු බැහැ දකින්න එනවා. ඉතින් ආවම බුදුහාරුත් ආගිය තුරතුරු අහනවා, සැපසනීප අහනවා. ඉතින් රාතුමහා මේ සිටුතුමත් බොහොම සතුටෙන් බුදුහාරු බැහැ දකින්න එනවා. එහෙම ආපු වෙලාවක භාග්‍යවතුන් වහන්සේ සිටුතුමාගෙන් අහනවා, මේ කම් සැප විඳින ගිහි ජීවිත ගත කරන, රැකී රසාදිය කරන, අඹුදරුවන් හදන ගිහි ජනතාව, ගිහියන් කාලෙන් කාලයට ඒ සමයෙන් සමයට ජීවිතේ ළඟා කරගත යුතු සැප හතරක් තියෙනවා කියලා බුදුහාරු සිටුතුමාට සඳහන් කරනවා. සැප කීයක්ද? හතරක්. එහෙම අහලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්ජ සුඛ කියලා. ඒ අනුව මෙන්න මේ ගිහි ජනතාව විසින්, ගිහි පින්වත් පිරිස විසින් ඒ තමන්ගේ ජීවිතය තුළ මෙන්න මේ කියන සැප ළඟා කරගත යුතු වෙනවා. තැන්නේ සඳහායි මේ අනන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු. එතකොට ඒ දේශනාව තමයි අද මේ පින්වත් පිරිසට ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගෙන තිබේ. ඒ මාතෘකාවට පිවිසෙන්න මුලින් අද සමාජයේ බුදුදහම පිළිබඳව කතා කරනකොට මේ බුදුදහම පිළිබඳව මත කීපයක් තිබෙනවා. දැන් සමහර අය කියනවා බුදුදහම කියලා කියන්නේ ආගමක් කියලා. සමහර අය කියනවා බුදුදහම කියලා කියන්නේ දර්ශනයක් කියලා. සමහර අය කියනවා බුදුදහම කියලා කියන්නේ ජීවන මාර්ගයක් කියලා. මේ විදිහට විවිධ අර්ථකථන බුදුදහම පිළිබඳව සමාජ මිනිස්සු දෙනවා. නමුත් බුදුදහම කියන විෂය පිළිබඳව කතා කරනකොට ඔය එකක්වත් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ කියලා කියන්නත් පුළුවන්. ඔය කියන කරුණු සියල්ලටම බුදුදහම අඩංගු වෙන අපේ හිතනවට වඩා බොහොම පුතුල ඒ වගේම ගහාම්බීර දර්ශනයක් තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. එතකොට මේ බුදුදහම පිළිබඳව විවිධ අංශවලින් පුජ්‍යලයන්ට දකින්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. මොකද බුදුදහමේ මේ සියලු අංශයන්ම නියෝජනය කිරීමක් කරලා තිබෙනවා. අපි හිතමු විශ්වය පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙකුට ලෝක පිළිබඳව අධ්‍යයන කෙනෙකුට බුදුදහමේ අංශය තිබෙනවා. අග්ගඤ්ඤ සූත්‍රය ආදී සූත්‍ර ගත්තම ඒ පිළිබඳව පරිශන කරන කෙනෙකුට ඒ පිළිබඳව වාර්තාවක් ඒ දැක්මෙන් දකින්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. මේ NASA ආයතනය මෙහි ළඟ තියෙන ඒ වැඩ කරන විද්‍යාඥයින් මම දැක්ක පොත් රාශියක් අපේ බෞද්ධ අය ලියලා තියෙනවා බුදුදහමත් එක්ක සම්බන්ධ කර. ඒ කෙනෙක් දකින විදිය ඒ වගේම සමාජ විද්‍යාත්මකව බුදුදහම දිහා බලන කෙනෙකුට සමාජ විද්‍යාත්මකව මේ පිළිබඳව විග්‍රහයක් කරන්න පුළුවන්. මොකද සිංහාලෝවාද සූත්‍රයේ, වසල සූත්‍රයේ, මහා මංගල සූත්‍රයේ ආදී සූත්‍ර අධ්‍යයනයේ ඒ වගේ බොහෝ සූත්‍ර තියෙනවා. ඒ සූත්‍ර හරහා සමාජ විද්‍යාත්මක විවරණයක් කෙනෙකුට කරන්න පුළුවන්. ඒක ඔහු දකින විදිය. ඒ වගේම මනෝවිද්‍යාත්මක මනෝවිද්‍යාඥයෙකුට අපි දන්නවා බුදුදහමේ ප්‍රධානම අරමුණ මනස පිළිබඳව තමයි මූලික වෙන්නේ. ධම්මපදයේ පළවෙනි ගාථාව තමයි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනස තමයි හැම දෙයකටම ප්‍රධාන වෙන්නේ. එනිසා මනෝවිද්‍යාඥයෙකුට බුදුදහම තුල මනෝවිද්‍යාත්මකව ඕනතරම් කරුණු ඉදිරිපත් කරන්නට තිබෙනවා. ඒ වගේම ආර්ථික විද්‍යාඥයෙකුට ආර්ථික පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන්න ඕන තරම් මේ දහම තුල තිබෙනවා. අද දේශනාවත් ඒ පිළිබඳ. එතෙ මේ විදියට විවිධ කෝණවලින් විවිධ විදියට මේ දාර්ශනය මේ දහම විග්‍රහ කරගන්න පුළුවන්. නමුත් අපි දකින දෙයට වඩා එහා ගිය මහා පෘතුල ගැඹුරක් තියෙන දර්ශනයක් තමයි බුදුදහම කියලා කියන්නේ. තොර බුදුදහම පිළිබඳව අපි දකින විදිය නෙවෙයි වැදගත් වෙන්නේ. බුදුහාරු දේශනා කළේ ඒ අරමුණේ නෙවෙයි. බුදුදහම පිළිබඳව කල්පනා කරනකොට දැන් මෙහෙම උදාහරණයක් ගමු. හරියට ඔසුසලක් වගේ. ඒ කියන්නේ පාමිසියක් වගේ. පාමිසියක ඕන තරම් බෙහෙත් තියෙනවනේ නේ. ඕන තරම් ලේබල් ගහපු බෙහෙත් තියෙනවා. හැබැයි මොන තරම් ලේබල් තිබුණත් අපි ඒ බෙහෙත පාවිච්චි කරන්නේ නැත්නම් ඒ බෙහෙත ක්‍රියාකාරී නැත්නම් ලේබලින් වලින් ප්‍රයෝජනයක් නැහැ. එතකොට අපිට අසනීපයක් ලෙඩක් හැදුනම වෛද්‍යවරයෙක් අපිට බෙහෙත් නියම කරනවා. අපිට නියම කළා කියනවා ඔයා උදේට කෑමට ඉස්සෙල්ලා මේක ගන්න. කෑමට පස්සේ මේක මේ බෙහෙත් ටික බොන්න. දවල්ට කෑම කාලා මේ ටික බොන්න. රාත්‍රට මේ විදියට බෙහෙත් බොන්න. එහෙම අපිට නියම කරනවා. එතකොට ඒ විදියට අපි බෙහෙත් පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කළොත් නේ ලෙඩේ සුව වෙන්නේ. නැත්තම් බෙහෙත් ටික ගෙනල්ලා ලල්ලලලා මරුම තමා ගොඩම තමා කියලා හිතියොත් ලෙඩේ සුව වෙනවද? ලෙඩේ සුව වෙන්නේ නැහැ. එතකොට ඉතින් මරුම තමා. ඒ නිසා අර වෛද්‍යවරයා කියන විදියට නියම කරන විදියට අපි ඒ බෙහෙත් පාවිච්චි කරනවා. බුදුදහම කියන්නේ ඒ වගේ. ඕන තරම් ලේබල් ගහ ගන්න පුළුවන්. උපාසක කියන්න පුළුවන්, මහානායක කියන්න පුළුවන්, අනුනායක කියන්න පුළුවන්, කටුනායක කියන්න පුළුවන්, නේද? මේ විදිහට අපිට විවිධ නම් වලින් කියන්න පුළුවන්. හැබැයි මේ මොනවා කිව්වත් අපි අර වෛද්‍යවරයා කියන විදිහට පාවිච්චි වෙනවා වගේ මේ දර්ශනය අනුගමනය කරන්නේ නැත්නම් ඒකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. නා බෙහෙත් පාවිච්චි කරනවා වගේ මේ දහම ප්‍රායෝගිකව අත්දහ බලන්න. මේ දහමට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. නැත්නම් කොච්චර බණ ඇහුවත් අපි බෞද්ධ කිව්වත් උපාසක කිව්වත් මොන විදියට අපි අර්ථකථන කළත් ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. එනිසා මේ දර්ශනේ ඊටාම වැදගත් අපේ ජීවිත සඳහා. එනිසා ඒ කාරණේ මූලික වශයෙන් අපි හදවත් තුළ තියාගන්න ඕනේ. අපේ ජීවිතයේ අපි සෑම අවස්ථාවකම උත්සාහ කරන්න ඕනේ අපේ අඩුපාඩු දුර්වලකම් අඩු කරගෙන අපේ හොඳ වටිනාකම් දියුණු කරගන්න අපි අදිස්ථාන කරගන්න ඕනේ. ඒක තමයි මේ ධර්මයෙන් අපිට ලබන්න පුළුවන් ලොකුම ප්‍රයෝජනය. භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වුණේ ඒක. පරලොවක් ගැන හිතන්න කලින් මෙලව ගැන අපි හිතන්න ඕනේ. මෙලව සාර්ථක වෙන්න ඕනේ. එනිසා පින්වතුනි මේ අපි හැමෝම මේ හැම දෙයක්ම කරන්නේ සතුට වෙන්න. සුඛකාමානි කියලා කිවදින් මේ ලෝකේ සියලු දෙනා සැප කැමති වෙන. එනිසා මේ සැප කියලා කියන්නේ මොනවද? දැන් මේ සූත්‍ර දේශනා කරන්නේ සැප ළඟා කරගත යුතු කියලානේ. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්ජ සුඛ කියලා කියන්නේ සුඛ කියලා කියන්නේ පාලියෙන් සැපේට. එතකොට මේ සැප කියලා කියන්නේ මොනවද? දැන් අපි සැප කියන වචනේ කියනවා. සැප කියලා කියන්නේ මොනවටද? සැප දැන් වචනේ භාවිත කරන විදිහෙත් සමාජ මට්ටම් අනුව වෙනස් වෙනවා. සැප කියනවා ටිකක් ඔය තරුණ පහේ කොල්ලුන්ගේ ආතල් එක කියනවා, පන් එක කියනවා, සතුට කියනවා. මෙහෙම විවිධ වචන වලින් මේක භාවිත කරනවා. හැබැයි මේ භාවිත කරන වචන වලත් වටිනාකමක් තියෙනවා. දැන් සැප කියන වචනය තුල තියෙන පින්වතුනි ලැජ්ජහ බය කියන එක. සැප කියන වචනය තුල තිබෙනවා විනීත බව, සංවර බව, නීත්‍යානුකූල බව, හැදියාව කියන මේ දේවල් සැප කියන වචනය තුල එනවා. නමුත් ඉතින් ආතල් එක, පන් එක කියන එක තුල ඒව නැහැ. එතකොට ඒ තුල හැදියාව, සංවරකම, ලැජ්ජහ බය කියන ඒවා ඇති වෙන්නේ නැහැ. තේ තරුණ ස්වභාව සමාජයේ මේ පිළිබඳ අවබෝධයක් නැති අය සැප වෙනුවට පන් එක, ආතල් එක වගේ දේවල් ගන්න ගියාම දැන් මේ පාලං යට කී දෙනෙක් ජීවත් වෙනවද කියලා අපිට පේනවා නේ. සමාජයේ ඉන්න බොහෝ දැන උගත් අය ඒ තමන්ගේ කීර්තිය, වටිනාකම් නැති කරගන්න බව පේනවා. දේපල නැති කරගන්න බව පේනවා. එනිසා මාත්‍රාව්‍ය වලට නොඑක් දේවල් වලට මේ මිනිස්සු යොමු වුණා. මේ සතුට සැප හොයාගෙන යන අය. ඒතකොට මේ සැප කියන එක හරියට අවබෝධ කර නොගැනීම නිසා ඇති වෙන ප්‍රතිවිපාක. එනිසා සැප කියලා කියන්නේ මොකද්ද කියන එක මේ පින්වත් පිරිසකින් ඇහුවෝ. සැප කියලා කියන්නේ මොකටද කියලා? සැප ලබන්නේ කොහොමද? දැන් සැප විඳිනායනේ, සැප හොයනායනේ. එතකොට සැප ගැන දැනගන්න බෑ නේද? එතකොට සැප ලබන්නේ කොහොමද? සැප අපිට කඩේ ගන්න තියෙනවා. නිකන් අපිට හැඩරුව කියන්න පුළුවන්ද සැපේ? එහෙම සැප ගැන හිතලා බලන්නකෝ. සැප කියන එක අපිට ලැබෙන විදි හයක් තියෙනවා. සැප කියන එක අපිට ලැබෙන විදි කීයද? හයයි. අපිට සැප ලැබෙන විදි හය තමයි. අපිට සැප ලැබෙනවා චක්කු, සෝත, ගහන, ජීවවා, කාය, මන කියලා කියන. සිංහලෙන් කියනවා නම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒකෙන් තමයි අපිට සැප කියන එක ලැබෙන්නේ. හරියට ගොඩනැගිල්ලක දොරවල් වගේ. හරිය දොරවල් කියමුකෝ සැප ලැබෙන තැන් කියමු, සැප එන තැන්. එතකොට සැප කොහොමද ඒ දොරවල් වලින් ඇතුල් වෙන්නේ? මොකද්ද සැප කියලා කියන්නේ? ඈ කොහොමද සැප අපේ අපිට එන්නේ? අරව දොරවල්, දොරවල් හයක් ඔය තියෙනවා. ඔය දොරවල් හයෙන් එන්නේ දැන් ඇසට, ඇස හරහා අපිට ලැබෙන සැපේ මොකද්ද? ඇස හරහා අපිට ලැබෙන සැපේ තමයි රූපය. නේද? ඇස හරහා අපිට ලැබෙන රූපය. එතකොට කන හරහා අපිට ලැබෙන්නේ මොනවද? කන හරහා ලැබෙනවා තියෙන ගොඩක්. නෑ, කන මූලික කරගෙන අපිට ලැබෙන්නේ මොනවද? ශබ්දය. එතකොට අන්න කන කියන ඉන්ද්‍රිය මූලික කරගෙන අපිට ශබ්ද එනවා. ඕන ඒක සැපය. ඊළඟට නාසය මූලික කරගෙන රස නැമിതി ඈ ආහගෙන ඉන්නේ නේද? සුවඳ නේද? එතකොට නාසය මූලික කරගෙන අපිට එනවා සුවඳ. නැත්තම් අපි කියනවා ගන්ධ කියලා. මම බැලුවේ මේ අහගෙන දින්නේ කියලා. එතකොට කට මූලික කරගෙන උනාට දිව තමයි මූලික වෙන්නේ. දිව මූලික කරගෙන අපිට එනවා රසය. ශරීරය මූලික කරගෙන අපිට එනවා ස්පර්ශය. මනස මූලික කරගෙන අපිට එනවා සිතුවිලි. ඕක තමයි සැප ලැබෙන විදිය. එතකොට මේ ඉන්ද්‍රියන් වලින් අපිට මේ ලැබෙන්නේ එක සැපය. දැන් ඇහෙන් අපිට අහන්න පුළුවන්ද? බෑනේ. ඇහෙන් රස බලන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඇහෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? රූප. රූප තමයි අපිට ලැබෙන්නේ ඇහෙන්. එක 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 දෙයයි ලබන්න පුළුවන්. නාසයෙන් ගඳ සුවඳ, කනෙන් ශබ්ද. එතකොට රූප කියන ඒවා භෞතිකව අපිට ලැබෙනවා. පේන්නේ භෞතික දෙයක් වෙන්න පුළුවන්. හැබැයි භෞතිකව අපිට ලැබෙනවද? එහෙනම් ඇහැනමිති ඉන්ද්‍රියෙන් රූප නැമിതി සැපය භෞතිකව අපිට ලැබෙන්නේ නැහැ. එතකොට කන නැമിതി ඉන්ද්‍රියේ ශබ්දේ නැമിതി සැපය භෞතිකව ලැබෙනවද? භෞතිකව ලැබෙන්නේ නැහැ. එතකොට නහය නැമിതി ඉන්ද්‍රියෙන් ගන්ධ නැമിതി සැපය භෞතිකව ලැබෙනවද? ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. එතකොට ජීවවා කියන්නේ රසය. රසය කියන එක අපි යම්දි කිසි දෙයක් අනුභව කිරීමෙන් තමයි අපිට රසය එන්නේ. නමුත් ඒකේ සැපය කියන එක භෞතිකව ලැබෙනවා. දැන් දිවේ තියෙනකන් රහක් දැනෙන බල උගුරෙන් පල්ලෙහාට ගියාම ඒක රහ තියෙනවද? ඈ? එහෙම රහක් නැහැ. එතකොට දිවෙමුත් එනම් භෞතිකව සැපක් එන්නේ නැහැ. ශරීරේ ලැබෙන ස්පර්ශය භෞතිකව ඒ සැප අපිට ලැබෙනවා. භෞතික දෙයකින් ලැබෙන්න පුළුවන්. හැබැයි භෞතිකව ඒ සැප අපිට එන්නේ නැහැ. මනසෙන් එනවද? මනසෙන් එන්නේත් නැහැ. එහෙනම් මොකද්ද මේ සැප කියලා කියන්නේ? එතකොට අපි බලන්න මොකද්ද මේ සැප කියලා කියන්නේ? කොහොමද මේ සැප අපිට එහෙමනම් ලැබෙන්නේ? තේ මේ සැප කියන එක පින්වතුනේ සැප හැටියට අපි භාජනය කරගන්න දේවලුත්, සැප හැටියට අපිට ලැබෙන දේවලුත් භෞතිකව අපිට ලැබෙන්නේ නැහැ. එතකොට සැප කියන එක අපි බොහෝ විට අත්විඳින්නේ, බොහෝ විට අත්විඳින්නේ වර්තමානයේ නෙවෙයි. බොහෝ විට අපි යමක් සිදු වුණාම අතීතයේ ගැන හිතලා සතුටු වෙනවා නේ. අතීතයේ ගැන හිතලා සතුට වෙනවා. අනේ සැපක් විදියට මම මෙහෙමයි 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 කියලා හිතලා සතුට වෙනවා. අතීතයේ කියන එක මහා ලොකු දුරක් තියෙන එකක් නෙවෙයි. මේ කියනකොට ඒක අතීතයට ගිහිල්ලා ඉවරයි. මේ දැන් මේ මං කියපු වචන ටික දැන් අතීතයට ගිහිල්ලා ඉවරයි. ඊළඟ වර්තමානේ කියලා එක්කත් එහෙම නැහැ. අනාගතය කියලා එකක් තියෙනවා. අනාගතය කියලා එහෙම අපිට සකස් කරගන්න පුළුවන් දෙයක්වත් නැහැ. ඇත්තටම අතීත, වර්තමාන, අනාගත වර්තමානයේ කියලා කියන්නේ අතීතෙම කොටස. අනාගතය කියලා කියන්නේ අතීතෙම කොටස. ශනේකින් එක වෙනස් වෙනවා. ඒ නිසා අපි අපේ පහසුවට මේවා සකස් කරගත්තත් අපි බොහෝ විට සැප කියන ඒවා විඳින්නේ හිතලා. එහෙම නෙවෙයිද කියලා හිතන්න. එහෙමනි. සැප කියන එක විඳින්නේ හිතලා. කල්පනා කරලා. එතකොට මේ සැප කියන එක පින්වතුනි සැපේ කියන එක දැන් අපි අරමුණු හැටියට එන විදිය කියලා කිව්වා. දැන් අරමුණු තමයි මේ ඉන්ද්‍රියන් තුලින් ගන්න. එතකොට අරමුණු වශයෙන් ගන්න මේ දේවල් කොටස් තුනකට බෙදන්න පුළුවන්. දැන් අරමුණ ගැන සතුටු වෙනකොට කියනවා ඒකට සුඛ කියලා. අරමුණ ගැන දුක් වෙනකොට අපි කියනවා ඒකට දුක්ඛ කියලා. අරමුණ ගැන මධ්‍යස්ථ වෙනකොට අපි කියනවා උපේක්ෂා කියලා. එතකොට සැපේ කියන එකේ කොටස් තුනක් තියෙනවා. සුඛ, දුක්ඛ, උපේක්ෂා. එහෙනම් සැප කියලා අපිට භාජනය වෙන්නේ මොනවද? අරමුණු. සැප කියලා අපි කල්පනා කරන්නේ, අපි කියන්නේ මොනවද? අරමුණු. ඇහැ නැමැති ඉන්ද්‍රියෙන් රූප නැමැති දේ දැකලා අරමුණක් අරගෙන සතුටු වෙයි. අනෙත් ඉන්ද්‍රියමුත් එහෙම. එතකොට මේ සතුට කියන එක අපිට සකස් වෙලා තියෙන්නේ ඔන්න ඔය කේමෙට. එතකොට බලන්න සතුට කියන එක සැප කියන එක බුදුහාර මොනතරම් වටින විදියට විග්‍රහ කරලා තිබෙනවද කියලා. සුඛකාමානි භූතානි කියලා බුදුහාර එක් අවස්ථාවක පැහැදිලි කරනවා මේ සියලු සත්වෝ සැපයට කැමති. එනිසා බුදුදහමේ සැපය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික සැප, ලෝකෝත්තර සැප කියලා. කොටස් කීයද? තුනයිනේ. කියද? දෙකයි. මොනවද? ලෞකික සැප, ලෝකෝත්තර සැප. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උගන්වනවා සම්මා දිට්ඨි කියලා. සම්මා දිට්ඨි කියන තැනදී සඳහන් කරන්නේ නිවැරදි දැක්මක් ඇති කරගැනීම. නිවැරදි දැක්ම කියන එකදී මේ ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක ඇතුළත් වෙනවා. එතකොට ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ ගිහි ජීවිතයේ ගත කරන, ඒ වගේම ලෝකේ කාම වස්තුව මූලික කරගෙන ජීවත් වන සැප හොයන අයට කියනවා ලෞකික සම්මා දිට්ඨිය කියලා. ලෞකික නැත්තම් මේ ලෝකය, මේ සැප ලෝකයට අයිති සැප විදියට අපි විස්තර කරොත් මේක බෙදනවා. දැන් ලෝකේ ප්‍රධාන ලෝක කියන එක බුදුහාරෝ විග්‍රහ කරනවා කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා. ලෝක කීයක් තියෙනවද? තුනක් තියෙනවා. එතකොට කාම ලෝකේ කියලා කියන්නේ කාම ලෝකයට අයිති වෙන ලෝක තියෙනවා 11. මොනවද කාම ලෝකයට අයිති වෙන්නේ? සතර අපාය. ඊළඟට මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6. මෙන්න මේ ලෝක 11 අයිති වෙන්නේ කාම ලෝකයට. එතකොට මේ කාම ලෝකේ ඇතුළත් වෙන මේ සියලු සත්වෝ සැප කැමති වෙනවා. ඒගොල්ලෝ සැප හොයනවා. එතකොට මේ කාම ලෝකයේ තුල අපේ ජීවිතේ අපි විවිධ දේවල් ඔස්සේ මෙන්න මේ සැපය කියන එක හොයාගෙන යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකට සත්‍ය බොහොම ආසා කරනවා. දැන් නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියනවනේ සතර අපාය. නමුත් තිරිසන් ආත්මයක් ගත කරන සත්වෙකු ඒ තමන්ගේ ආත්මේ ජීවිතේ රැක ගන්න ආසද නැද්ද? ආසයි. එයා එයාගේ ජීවිතයට කැමති. ඒක දුකක් විදියට අපි දැක්කට එයාලට ඒක දුකක් නෙවෙයි. එයාල ඒක සැපක් විදියට දකින. ඒ වගේම අනිත් ලෝකවලත් එහෙමයි. එතකොට දැන් මනුස්ස ජීවිතයක් ගත කරන අපි හිතනවා මේ ලැබිලා තියෙන ජීවිතේ පුදුම සැපක් නිකේ, සතුටක් නිකේ. හැබැයි දෙවියෝ අපි දිහා බලනකොට අපි හරියට අර මේ ජරා ගොඩක වහලා ඉන්න නිලමැස්සෝ වගේ තමයි අපි දිහා දකින්නේ. දැන් මේ ජරා ගොඩක වහලා මැස්සෙක් ඉන්නකොට අපිට අපිරිය මේ පූ කියලා හිතෙනවනේ. ඉතින් දෙවියන්ට අපිව පෙන්නේත් ඒ වගේ නේද? නේද? කෙලසොටු සමෝලින් පිරුණු ශරීරණි අපිට තියෙන්නේ නේද? ලෙඩ හැදෙනවා. දවස් අධ්‍යයක් නාන්න නැතු හිටියොත්, දත් මදි නැතු හිටියොත් මේක ස්වභාවය අපිට තේරුම් ගත්තකි නේද? නමුත් රූපාවචර අරූපාවචර වල ඉන්න දෙවියන්ට ඒ වගේ ස්වභාවයක් නැහැ. ඒ නිසා අන්න ඒ විදිහට මේ සැප ගැන හිතනකොට මේ සැපය අපි දකින විදිය එක එක විදියට වෙනස් ස්වභාවයන් වලට ලක් වෙනවා. ඒ නිසා පින්හුතුනි මේ සැපය කියන එක තවත් කොටස් තුනකට බෙදනවා. ක්ලේශකාම සහ වස්තුකාම. ක්ලේශ අනුව මිනිස්සු සැප භුක්ති විඳිනවා. ඒ වගේම වස්තු හැටියට මේ සැප කියන ඒවා වස්තුකාම හැටියට මිනිස්සු භුක්ති විඳිනවා. මෙන්න මේ විදියට සැපය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉතාම දීර්ඝ විස්තරයක් සිද්ධ කරලා තිබෙනවා. එතකොට මේ සැප පින්වතුනි අපිට ලැබෙන ක්‍රමවල වෙනස්කමුත් තියෙනවා. දැන් සැපේ වෙනස් වෙන විදිහකුත් තියෙනවා. දැන් ගිහි සැප, පැවිදි සැප කියලා තියෙනවා, පබ්බජ්ජ සැප කියලා තියෙනවා, කාම සැප, නෙක්ඛම්ම සැප කියලා තියෙනවා. ඒ වගේම සාසව සුඛ, අනාසව සුඛ කියලා තියෙනවා. ඒ වගේම අනරිය සුඛ, අරිය සුඛ කියලා තියෙනවා. එතකොට ගිහි අය විඳින සැප, ඒ ජීවිතේ මිදිලා පැවිදි අය විඳින සැප. ඒ වගේම කාම, කාමයේ විදිමින් විඳින සැප, ඒ වගේම නිවන් අරමුණු කළා නිවන් ලබලා විඳින සැප. ඒ වගේම රහතන් වහන්සේලා විඳින සැප, රහත් නොවුණු අය විඳින සැප. මෙන්න මේ විදිය සැප 13ක් අංගුත්තර නිකායේ සඳහන් කරලා තිබෙනවා. එතකොට සැප ගැනම අද කතා කරන්න වෙනවා. දැන් මේ කරුණු අපි විස්තර කරගෙන යන්න ගියොත්. නමුත් ඒ නිසා පින්වතුනි මේ සැපේ කියන කාරණය බුදුහාරෝ ඉතා පුළුල් විදියට විස්තර කරලා තියෙනවා. තව බොහෝ කරුණු මේ තුල ඉදිරිපත් කරන්න තියෙනවා. නමුත් අපි ඒ පිළිබඳව එතනින් දැනුවත් වීම ඇති. ඒ නමුත් මේ මොහොතේ බුදුහාමුදුරුවෝ අනේපිඩු සිටුතුමා මූලික කරගෙන ඒ දේශනා කරපු අර ගිහි පින්වත් පිරිස ළඟා කරගත යුතු කරුණු හතර පිළිබඳව අපි කෙටියෙන් විස්තර කරගමු. ඒකේ පළවෙනි එක තමයි අත්තිසුඛ කියලා කියන්නේ. අත්තිසුඛ කියලා කියන්නේ මොකද්ද? මට තියෙනවා කියලා ඇති වෙන සතුට. මට ධනෙ තියෙනවා, මට ගෙවල් දොරවල් තියෙනවා, මට බිරිඳක් ඉන්නවා, ස්වාමි පුරුෂයෙක් ඉන්නවා, දරුවෙක් ඉන්නවා. ତොර මගේ ජීවිතේ එළිදාය කටයුතු කරගෙන මට සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්න මට හම්බ වෙලා තියෙනවා කියලා හිතනකොට ඇති වෙන සතුට. ඒකට කියනවා අත්ති සැප කියලා. භෝග සුඛ කියලා කියන්නේ මම හරියම්බ කරගත්ත දේ, මගේ බිරිඳ වෙනුවෙන්, ස්වාමි පුරුෂයා වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, දෙමව්පියන් වෙනුවෙන්, ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙන්, සමාජය වෙනුවෙන් මං යුතුකම් ඉටු කරනවා, මං ඒවා භාවිත කරනවා, ඒවා භාවිත කරලා මං සතුටු වෙනවා, සැප විඳිනවා කියලා ඇති වෙන සතුට. ඒක කියනවා භෝග සුඛ කියලා. අනන සුඛ කියලා කියන්නේ මම ණය නෑ කියලා ඇති වෙන සතුට. අනවච්ච සුඛ කියලා කියන්නේ සිත, කය, වචනේ මං වරදක් කරන්නේ, ඒ මං සංවර කරගෙන මගේ ජීවිතේ ගෙවනවා කියන ඇති වෙන සුඛයට අන අති සුඛ, භෝග සුඛ, අනවජ්‍ය සුඛ කියලා කියනවා. එතකොට මෙන්න මේ සැපර අති සුඛ කියන එක ලබන්න පින්වතුනි කරුණු කීපයක් තිබෙනවා. බුදුහාඳුර එක් අවස්ථාවකදී අංගුත්තර නිකායේ තීක නිපාතයේ අන්දෝපම කියලා මේ සූත්‍රයක් දේශනා කරනවා. මේ ගිහි ජීවිතය ගත කරන අය කණ්ඩායම් කොටස් තුනකට බෙදෙනවා. ඒක තමයි එක්කෙනෙක් ඇස් දෙකම පේන්නේ, එක්කෙනෙක් එක ඇහක් පේනවා, එක්කෙනෙක් ඇස් දෙකම පේනවා. දැන් මේ බුදුහාරෝ මෙයින් අදහස් කරේ ඇත්තටම ඇස් පේන්නේ නැහැ කියන එක නෙවෙයි. කොහොමද මේ ඇස් දෙකම පේන්නේ නැහැ කියලා කියන්නේ? යම්කිසි කෙනෙක්ගේ ලෞකික ජීවිතයේ තසාර්ථකන ආධ්‍යාත්මික ජීවිතයේ අසාර්ථක නම් ඒ පුජ්‍යලයාට මොනතරම් ලෝකෙ පෙනුණත් එයා බොහොම අසාර්ථක පුජ්‍යලෙයි. ආධ්‍යාත්මිකවත් අසාර්ථකයි, ලෞකිකවත් අසාර්ථකයි. එයා කොච්චර ජීවත් වුණාය හරියට අන්ධයෙක් වගේ. නිසා ඒ අන්ධ පුජ්‍යලයක් බවට ඒ පුජ්‍යලයා පත් වෙනවා. ලෞකික ආධ්‍යාත්මික පැත්ත දෙපැත්තම අසාර්ථකයි. එක ඇහැක් පමණක් පේන කෙනෙක් කියලා කියන්නේ කෙනෙක්ගේ ආර්ථික පැත්ත විතරක් සාර්ථක වෙලා ආධ්‍යාත්මික පැත්ත සාර්ථක නැත්තම් අන්න ඒ පුජ්‍යලයාගේ එක ඇහැක් පේනවා වගේ. එක පැත්තයි සාර්ථක. ඒ වගේම ආධ්‍යාත්මික පැත්ත වගේම ලෞකික පැත්ත සාර්ථක වෙනවා. ලෞකික පැත්ත සාර්ථක වුණ නැත්තම් ගිහි ජීවිතයක් ගත කෙනෙකුට ආධ්‍යාත්මික පැත්ත සාර්ථක කරගන්න පුළුවන්කමක් නැහැ. එතකොට යාගේ එක හැක් එකස් එක හැයි පේ. ඒ වගේම ඇස් දෙකම පේන කෙනා කියලා කියන්නේ ගිහි ජීවිතේ සාර්ථක කරගන්නවා, ආධ්‍යාත්මික ජීවිතේ සාර්ථක කරගන්න. මේ දෙකම සාර්ථක කරගන්න ඕනේ කෙනෙකුගේ ජීවිතේ සාර්ථක කර ගැනීම සඳහා. එතකොට ආත්ති සුඛ කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට අපි හරියම්බ කරන ධනය, මිල මුදල් මේවා මේ තියෙනවා කියලා සතුටු වෙන්න නම් ඒක කොහොම වෙන්න ඕනද? ධාර්මික වෙන්න ඕන. ධාර්මික නැත්නම් එහෙම සතුටු වෙන්න බෑ. ඕන කෙනෙකුට දිනු වෙන්න පුළුවන් හොරකම් කරලා නේද? මංකොල්ල කාලා කුඩු විකුණලා. අධාර්මිකව ඕන කෙනෙකුට දිනු වෙන්න පුළුවන්. එතකොට අධාර්මිකව දිනු වීම බුදුදහම අගය කරන්නේ නැහැ. ධාර්මිකව කෙනෙක් දිනු වෙන්න ඕන. ධාර්මිකව දිනු වීම තමයි බුදුදහම අගය කරන්නේ. ඒ නිසා මේ ආයුධ වෙලදාම, විස වෙලදාම, සත්ව වෙලදාම ආදී නොකළ යුතු වෙලදාම් තියෙනවා. තේ විදියට ධාර්මික විදියට දුක් මහන්සි වෙලා කෙනෙක් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නවා නම් අන්න එයාට මට ධනෙ තියෙනවා, මට මේ දේවල් තියෙනවා කියලා සතුට ලබන්න පුළුවන්. අත්‍ය සුඛ. භෝග සුඛ කියලා කියන්නේ මේ හම්බ කරපු දේවල් වියදම් කරන්න. ගොඩ ගහාගෙනම හිටියට සතුට වෙන්නත් බෑ නේද? ඉතින් එහෙමත් සමහර අය ලබනවා. සතුට කියන එක හිතනවා. එහෙම නෙවෙයි, අපිට යුතුයකම් පද්ධතියක් තිබෙනවා, වගකීම් තියෙනවා. ඒවා අපි ඉටු කරන්න. ඒ යුතුයකම් පද්ධතිය ඉටු කරලා තමයි සතුට වෙන්න පුළුවන්කම දරුවන් වෙනුවෙන්, බිරිඳ ස්වාමියා වෙනුවෙන්, දෙමව්පියන් වෙනුවෙන්, ආගම දහම වෙනුවෙන්, රටේ නීතියට ඔය බදු ගෙවන ඒවා පවා බුදුහාඳුරෝ ඒ යුතුයකම් විදියට තමයි අගය කළ තිබුණේ, අගය කරන්නේ. එනිසා ඒ අපේ වාක්‍යයෙන් කොටස අපේ ඊට සිද්ධ කරන්න ඕනේ. ඒ යුතුයකම් ඉටු කිරීමෙන් තමයි අපිට ඒ සතුට කියන එක, සැපේ කියන එක ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. තවද සම්පatti කියන එක, සප කියන එක ලැබනකොට පින්වතුනි බුදුහාඳුරේ එක් අවස්ථාවකදී සඳහන් කරනවා කරුණු පහක් ඔස්සේ අපිට ඒක ඒ සප කියන එක ලැබෙන. මොනවද? දැන් අපිට ඒ භෞතිකව ගිහි ජීවිතේ ගත කරන ඔබට මේ කියන සප පහ අනිවාර්යෙන් ඕනේ. ඒ සප පහ ඔබට තියෙනවා නම් ඔබට සතුටු වෙන්න පුළුවන්. අපි බලමු මොනවද කියලා. පළවෙනි එක තමයි ඥාති සප. ඊළඟ දෙවෙනි කරුණ තමයි භෝග සැප. ඊළඟ කරුණ තමයි සීල සැප. ඊළඟ කරුණ තමයි නිරෝගී සැප. ඊළඟ කරුණ තමයි දිට්ඨි සැප. මෙන්න මේ කියන සැප පහ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට අවශ්‍ය වෙනවා. දැන් ඥාති සැප කිව්වම ඥාතීන් අපිට ඕන වෙනවා. ඥාති හිත මිත්‍රාදීන් කියන අය අපිට අවශ්‍යයි. මොන මිනිසයා කියන්නේ හුදකලා කෙනෙක් නෙවෙයි නේද? ඥාති ගැන කියනකොට ඥාති නෑයෝ වේයෝ වාගේ කියලා කියනවා නේද? එතකොට නෑයෝ වේයෝ වාගේ කියලා කියන්නේ ඕක මේ පැරණි අපි ගැමි සමාජයේ තියෙන කියමන පිඟුතුනේ. ඒක හරි අර්ථවත් කියමන. මොකද ඔය වේයා කියන සතා මිනිසයාට හරි ප්‍රයෝජනවත් සතෙක්නේ. දැන් නම් ඉතින් බෙහෙත් ගහලා නැති කියලා දානවා. නමුත් ගැමි සමාජය තුල වේය හරි එතව සතෙක් මිනිස්සු. මොකද ඉස්සර ගෙවල් කටුමැටි ගහලානේ හදන්නේ. කටුමැටි ගහලා හදනකොට ගෙවල් වල දැන් වගේ ටයිල්, කාබට් ඔව දාන්නේ නැහනේ නේද? එතකොට ඒ ගෙදර බිම සකස් කරනකොට, බිච්චි සකස් කරනකොට මැටි ඕන හුඹස් මැටි තමයි ගන්න හුඹස් මැටි ගොමත් එක්ක අනලා අපේ අම්මලා අපි මතකයි ගෙවල් වල බිම ගානවා හුඹස් මැට කියන එක බොහොම හොඳ මැට්ටක් ඔය වලන් හදන ඒ වගේ නොඑක් දේවල් හදන අයත් මේව ප්‍රයෝජනෙට ගන්න එනිසා ඔය වත්තේ මේ හුඹහක් තිබම පැරණි ගැමි ඕක කඩලා විනාශ කරන්නේ මොකද ගෙදර අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෙන බිච්ච වලට ඊළඟට බිමට ඒවා තමයි ගෙනලා මිනිස්සු කුඩු කරලා බිම සකස් කරගන්න. එනිසා ඒක ඕනු නාම ගිහිලා කඩාන එනවා. එතකොට වේයා කියන සතා උඩට උඩට ඕක හදනවා. එතකොට ඒ නිසා වේයා ටිකක් ප්‍රයෝජනවත් සතේ. නමුත් ඉතින් ගෙවල් හදන්නේ පිදුරු මාන වහලා පැරණි මැටි ගහලා නමුත් වේයා ලං වුණාම ළඟෙදෙට ලං වුණොත් එතන ප්‍රශ්නයක්. ඒව කනවා. නේද? එතකොට වේයා කියන සතා නැතුවත් බෑ, ඇතුවත් බෑ. නෑයොත් එහෙමයි. නෑයොත් නැතුවත් බෑ, ලං වුණත් බෑ. නේද? වේයා වගේ තමයි. ඒකයි මිනිස්සු නෑයෝ වේයෝ කියලා කියන්නේ. ඒ කියන්නේ ඇතුවත් බෑ, නැතුවත් බෑ කියන අදහසට ගත්ත උදාහරණ. එනිසා අපි පැරණි ගැමියෝ මේ කියන දේවල් හරි අර්ථ සම්පන්නයි. හරි තාසනික අර්ථයක් තියෙනවා සමහර ඒවා. ඉතින් නමුත් ඥාතීන් කියන අය ඕනේ. හිත මිත්‍රාදීන් කියන අය ඕනේ. ඉතින් අපේ සුමිත් මහත්තයා අද මේ ධර්ම දේශනාව කර පවත්වන බලන්න හිතවත් මිත්‍රාදීන් ඇවිල්ලා ඉන්නවා නේ. ඉතින් ඒක තමයි සම්පත්තිය. ඉතින් ඒ ඕනේ. එතකොට ඒක තමයි වැදගත් වෙන්නේ නේද? ඒ වගේම භෝග සම්පත්තිය. ඒ ගැන අපි දැන් විස්තර කරා භෝග සම්පත්තිය අපිට අවශ්‍ය වෙනවා. ඒවා අපේ ජීවිතයට ඉතාම වැදගත් වෙනවා. ඊළඟට නිරෝගී සම්පත්තිය. නිරෝගී සම්පත්තිය කියන එකත් ඉතාම වැදගත්. ආරෝග්‍ය පරමාලාපා කියලා කියන්නේ නේද? අද නම් ඉතින් ඒක බිස්නස් එකක් වෙලා නියම ලාභෙම තමයි. නමුත් ජීවිතේ නිරෝගීකම ඉතාම වැදගත් වෙනවා. අපිට ලෞකිකව සහ ආධ්‍යාත්මිකව ජීවිතේ සපවත් කරගන්න. ඒ වගේම සීලය කියන එකත් වැදගත්. සිල්වත්කම නැත්තම් ඒ මොනවා තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. එනිසා සිල්වත්කම කියන්නේ මේ සිල් ගන්න එකම නෙවෙයි සංවරකම, හැදියාව නේද? නියතමානිකම මෙහෙම තියෙන ගුණධර්ම තියෙනවනේ. ඒවා අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට දිට්ටි කියලා කියන්නේ හොඳ දැක්මක් ඕනේ. ජීවිතය ගැන ලෝකය ගැන ආගම දහම පිළිබඳව මේවා පිළිබඳව හොඳ දැක්මක් දර්ශනයක් මිනිහෙකුට තියෙන්න ඕන. ජීවත් වීම පිළිබඳව හැඟීමක් තියෙන්න ඕන. ඇයි අපි ජීවත් වෙන්නේ? මොකටද අපි ජීවත් වෙන්නේ කියලා හිතන්න ඕන. එනිසා ඒ විදියට මේ සම්පත් කෙනෙකුට ඉතාම වැදගත්. එතකොට මේ සම්පත් තියෙනවා නම් කෙනෙක් බොහොම සතුට සම්පත්. දැන් මම කරුණු කීයක් ගැන කිව්වද? ඈ කරුණු කීයක් කිව්වද? ඔව් පහක් කිව්වා. ඒ ඊළඟට අනන සූත්‍රයේ කරුණු දෙකක් කිව්වා. අත්තිසුඛ භෝග සුඛ. ඊළඟට අත්තිසුඛ භෝග සුඛ අනන සුඛ. අනන සුඛ කියලා කියන්නේ ණය නොවි ඉන්නවා. අද නම් ඉතින් ණය නොවෙච්ච කෙනෙක් හොයන එක කලුනික හොයනවා වගේ අමාරුයි. නේද? ඉතින් ණය වීම කියන එක බුදුහාඳුරෝ සඳහන් කළා තිබෙනවා වසල සූත්‍රයේදී වසල කාරණයක් විදියට. ණයවීම කියන එක පින්වතුනි මෙහෙමයි. ඒක අපි යම් කිසි ජීවිතයක් ගත කරනකොට අපිට මුදලක් හුවමාරු කරගන්න, අතමාරු කරගන්න, අඩුපාඩුවක් සම්පූර්ණ කරගන්න අද කාලේ හැටියට බැංකු වලින් එහෙම ණය මුදල් ගන්න පුළුවන්. ඒ එහෙම ණයවීම නෙවෙයි මෙතනදී අදහස් කරන්නේ. දැන් කෙනෙකුට දරා ගන්න බැරි විදියට අවශ්‍ය අනවශ්‍යතාවයන් පිළිබඳ අවබෝධයක් නැතුව මිනිස්සු ණය වෙලා ඒවා ගෙවා ගන්න බැරුව නේද? අපි ණයකාරයා දැක්කම බය වෙනවා නම්, හැංගෙනවා නම්, ඒ වගේ තමන්ගේ ආත්ම ගරුත්වේ නැති වෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ණයවීම කියන එක බුදුහාඳුරෝ අගය කරපු කාරණයක් නෙවෙයි. එතකොට ඒ සැප කියන එක, සතුට කියන එක නැති වෙන කෙනෙක් ණය නොවී ඉන්නවා. ඉතින් ණය නොවි ඉඳීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. අද නම් ඉතින් කෝල් කරලා ලියුම් එවලා ණය දෙන්න හදනවා නේද? ඈ? ඒ නිසා ණය වෙනවා කියන එක, ණය දෙනවා කියන එක අද නිකන් කලාවක් වෙලා තියෙනවා. නමුත් ඒ දෙන විදියටම ණය ගන්න යන්නත් හොඳ නැහැ. මොකද අද වෙළඳ ලෝකේ වෙළඳ සමාජයේ මේ මේ සැපය කියන එක මිනිස්සුන්ට විකුණන. දැන් අපි කියනෝනේ සැප කියන එක එහෙම ලබා ගන්න බෑ කියලා නේද? එහෙම සැපය කියන එක එහෙම ගන්න බැරිද යන්නේ නේද? දැන් ඉස්සලා තේරුණානේ ඒක. නමුත් වෙළඳ ලෝකේ සැපය විකුණන. මර මතකයි මේ ලංකාවේ වෙළඳන්වීමක් ගියා. හොරෙක් පනිනවා මේ ගෙදරකට. ගෙදරකට පැනලා බලනවා මේ හොරකම් කරන්නේ පනින්නේ. මෙයා දකිනවා මෙට්ටයක් තියෙනවා. ඉතින් මෙයාට මොකද වෙන්නේ? මෙට්ටේ ඇලුණාම නිින්ද යනවා. පහුවදා පොලිසියෙන් ඇවිල්ලා විසිල් ගහලා තමයි හැරවන්නේ. ඉතින් වෙළඳන්වීම කියන්නේ සැප. මෙට්ටේ සැප තියෙන ඉඳන් මෙයාට නිින්ද ගියා කියලා. එතකොට ඉතින් අපි හිතන ඇත්තට මේ විදියට එනම් උඩට නිින්ද යනවා ඇති නේද? ඉතින් රුපියල් 34,000ක් ගෙනල්ලා මෙට්ටියක් දාලා නිදා ගන්න. ඕගෙත් නිදාගෙන ඉන්නකොට ගාන මතක් වුණාම දෙවෙනිදා තිබුණින්ද යන්නේත් නැහැ. නේද? ඒ නිසා වෙළඳ ලෝකේ බොහොම දක්ෂයි සැප කියන ඒවා විකුණා. ඒ නිසා සැප කියන ඒවා සල්ජෝට ගන්න බෑ. පැදුරක නිදාගත්තත් හිතේ සානයක් සතුටක් තියෙනවා නම් නිින්ද යන. නේද? හිතේ සානයක් සතුටක් නැත්තම් ලස්ස ගානක් උඩ නිදාගත්තත් නිින්ද යන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ඉතින් හොරෙක් පනින්නේ බයෙන් ත්‍රාන්සාසෙන්නේ නේද? කොහොමත් ඉතින් නිින්ද යන්නේ මේ මිනිස්සයාට. නිදිවෙති බිව්වත්. ඒ නිසා මේ සැපය කියන එක භෞතික සමාජය තුළ විකිනෙනවා. සමහරට අපි හැමෝම ඒකට අහු වෙනවා. අපි දන්නේම නැතුව අපිත් විකිනෙනවනේ නේද? එහෙම කියන්නේ මේ විකිනෙන ලෝකේ අපිත් විකිනෙනවා කියලා කියන්නේ. ඒ නිසා මේ ණය නොවී සිටීම තමයි දෙලොවටම ප්‍රයෝජනවත් වෙන්නේ. ඊටාම වැදගත්. දැන් කරුණු තුනක් ඉවාත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. ඔය ඉස්සලා කියපු කරුණු ඔක්කොටම වඩා ඊටාම වැදගත්ම සුඛය තමයි අනවජ්‍ය සුඛ කියලා කියන්නේ. ඒ කියන්නේ කාය වාක් සමෝදානං සීලං කියනවා. කාය වචනය සංවර කර ගැනීම සීලය කියලා ධර්මයේ හඳුන්වනවා. එතකොට යම්කිසි කෙනෙකුට සතුට වෙන්න පුළුවන් නම් මං කයෙන් වැරදි කරන්නේ, මං වචනයෙන් වැරදි කරන්නේ, මං මනසෙන් වැරදි කරන්නේ නැහැ කියලා කෙනෙකුට සතුට වෙන්න පුළුවන් නම් ඒක තමයි මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම සැප. ඒක තමයි කෙනෙකුට ලැබෙන ලොකුම සතුට. අපි හැමෝම වයසට යනවා, අපි කවදා හරි ලෙඩ වෙනවා, අපි ඇඳකට වැටෙනවා. ඉතින් අපි ඇඳකට වැටුනම අපේ යහන වහනවත් ඉඩකඩම්වත් ඔය මොනවත් ඉන්නේ අපේ පිහිටට නේද? අපිට කල්පනා කරන්න තියෙන්නේ මං ජීවත් වෙන කාලේ මං මොනවද කළේ. ආන්න එතකොට අපිට එන්නේ සිතුවිලි. ආන්න එතකොට මොන සිතුවිලිද මූලික වෙන්නේ? කය, වචනේ, මනසෙන් කරපුවා තමයි අපිට මතක් වෙන්නේ. වෙන කිසිම දෙයක් අපිට එන්නේ නැහැ. මොකද දේපොළ එනවද යන්න? දේපොළ එන්නේත් නැහැ. අමු දරුවොත් ඉතින් අඩාගෙන වල ළඟට එයි නේද? එතන යාට ඒගොල්ලෝ එන්නේත් නැහැ. එතකොට ධනෙ එන්නේත් නැහැ. මෙලව දෙයක් එන්නේ නැහැ. ඉන්නේ කරන ලද හොඳ නරක. එතකොට මේ හොඳ නරක තමයි සැපයක් විදියට අපිට ඉතුරු වෙන්නේ. ඒ නිසා මෙන්න මේ කය වචනය සහ මනස සංවර කරගෙන කයෙන් කෙරෙන වැරදි හතරක් තියෙනවා නේද? ප්‍රාණඝාතය, අදත්තා දානෙ, කාම විත්‍යාචාර. වචනයෙන් කෙරෙන වැරදි හතරක් තියෙනවා. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන. මනසෙන් කෙරෙන වැරදි තියෙනවා. ලෝභ, දේස, මෝහ ආදී. ඒ වගේම තෘෂ්ණාව, ඒ වගේම කෝපය, වෛරය, මේ වගේ සිතුවිලි අපි හදවත් තුළ ඇති වෙනවා. ඉතින් මේ දේවල් අඩු කරගෙන ඒවා සමනය කරගෙන ජීවිතය ගත කරන්න උත්සාහ කිරීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මීට වඩා මේ ධර්ම දේශනාව මන් දික්කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මී පැණි වුණත් වැඩිය හොඳ නැහැ කියනවා නේද? ඒ නිසා පණ වුණත් වැඩිය හොඳ නැහැ. ඒ නිසා මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතින් මේ ධර්ම දේශනාව සිද්ධ කරපු සුමිත් මහත්මයාත්, සංජයා මහත්මයාත් මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තු රාශියක් මූලික කරගෙන තිබෙනවා. ඉතින් සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම අපි මේ මොහොතේ සිද්ධ කරනු ලබනවා. ඒ MDW ජයවර්ධන ඒ පියතුමාටත්, චන්දා ජයවර්ධන ඒ මෑණියන්ටත්, ඒ වගේම චිත්‍රා ලියනගේ නිමල් ජයවර්ධන උදේ ජයවර්ධන කියන ඒ මිය පරලොව ගිය සියලු ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ පින් අනුමෝදන් වීම තුළින් ඒ මිය පරලොව ගිය සියලු දෙනාගේ පරලෝගාමී ජීවිතයේ සුඛී සුවපත් භාවයට පත් වේවා. අවසනයේ සියලු දෙනා උතුම් වූ නිර්වාණ සාන්තිය අවබෝධ කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සුමිත් මහත්මයාගේ දයාබර මෑණියන් ඊවා ජයසූරිය මෑණියන් එතුමියට අපේ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බර්ටි ජයසූරිය, ඒ වගේම සුවද ජයසූරිය ඇතුළු මේ පින්වත් පිරිසටත්, ඒ වගේම සුමිත් මහත්මයාටත්, සන්ධ්‍යා නෝන මහත්මියටත්, ඒ පවුලේ සියලු පින්වත් පිරිසටත්, මේ අවස්ථාවට සම්බන්ධ වන ලොක්කුඩා සියලු දෙනාටත්, මේ ධර්ම දේශනාව දේශනා කිරීමෙන්, ධර්මයේ සෙවණේ කිරීමෙන්, බුද්ධ වන්දනා කිරීමෙන් ආදී වශයෙන් සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන්ගේ ආනුභාවයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට දීර්ඝායුෂ ළඟා කර ගැනීම සඳහා මේ සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා. ඔබ මෙලොව වශයෙන් කරන සියලු කටයුතු සාර්ථක වේවා. අවසන මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් අපි සියලු දෙනාටම නිවී සැනසී වදාළ අති උතුම් සාන්ත අජරාමර නිවන් සම්පන්තිය පිණිසම මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන අපි සියලු දෙනාම එකට ගාථාවන් කියමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට තෙරුවන් ගියේ සරණයි. සියලු දෙනා වඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපතායිනෝ චත්තාරූ ධම්මා බද්ධන්ති ආයිවන්නෝ සුඛං බලං ආයිවාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිච්ඡතු.